ගරු කතානායකතුමා.
පිළිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කල්මනාකරණ වගකීම් පනත යටතේ නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය කල්මනාකරණ වාර්තාව 2024 මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2024 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
ප්‍රධාන වැඩ කටයුතු යෝජනා ආරම්භයේදී යෝජනා දැනුම් දීම.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්වාන වලින් නිදහස් විය යුතුය.
ස්වභාවිකවද
ආයි
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම. අයවැය කතාව ගරු මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, බුද්ධ දේශනාවේ සමජීවිකතා කියා යෙදුමක් තියෙනවා. බුදුන් වහන්සේ සමජීවිකතා ගැන දේශනා කළේ ව්‍යාග්ගපද සූත්‍රයේ. අයවැය සමසේ සකස් කර ගැනීම ගැන තමයි සමජීවිකතා ඔස්සේ අපට කියලා තියෙන්නේ. අඩු ආදායමක් ලබමින් සාටෝප උදාර ජීවිතයක් ගත කිරීම වැරදි බවත්, සැබෑ අවබෝධයක් ඇත්තා අයවැය සමවගෙන ජීවිකාව හැඩගස්වා ගත යුතු බවත් එහිදී පෙන්වා දුන්නා. වියදම් කළ යුත්තේ ආදායමට සරිලන වියදිඩියටයි. ඒක තමයි බෞද්ධ ආර්ථික දර්ශයෙන් අපට පෙන්වා දෙන්නේ. හැබැයි නිදහසෙන් පසු අවුරුදු 75ක් තිස්සේ හුඟක් වෙලාවට අපි ආදායමට සරිලන ලෙස වියදම් කළේ නැහැ. මම මෙහෙම කිව්වා, මේ රටේ ආණ්ඩු නාස්තිකාර වියදම් කළා කියා කෙනෙකුට හිතන්න පුළුවන්. ආණ්ඩුව විතරක් නෙමෙයි, මේ රටේ අපි හැමෝම මේ වැරද්ද කළා. රස්සාවල් දුන්නේ, පඩි වැඩි කළේ, නිකම් හාල් දුන්නේ, සහන දුන්නේ, රාජ්‍ය ව්‍යවසායන් නඩත්තු කළේ එක්කෝ ණය වෙලා නැත්නම් සල්ලි අත්තු ගහලා. මැතිවරණ දිනුවේ මෙන්න මේ වගේ පොරොන්දු වලින් ආණ්ඩුවේ රස්සා, රාජ්‍ය සම්පත් රැක ගැනීම, සහන මළු, බඩුමිල අඩු කිරීම, වැඩි පඩි, ඔන්න ඔය වගේ ආදායමට නොගැලපෙන සාටෝප උදාර ජීවිත ගත කරන්න අපි රටටත් ලෝකෙටත් ණය වුණා. බුදුන් වහන්සේ සාමාන්‍ය සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ණයගත යුත්තේ ආයෝජනය සඳහා මිස පරිභෝජනය සඳහා නොවන බවයි. හැබැයි අපි ණයගත්තේ පාරිභෝජනයට. මේ ආකාරයෙන් ණය ගැනීම සහ පොලි ගැවීම අන්ත අතුරු අනතුරුදායක බව අංගුත්තර චක්ක නිපතායේ ඉන සූත්‍රයේ සඳහන් වෙනවා. සමජීවිකතා සහ බෞද්ධ ආර්ථික දර්ශනය නොකතා හැරීමේ ප්‍රතිඵලයක් හැටියට නිදහසින් අවුරුදු 75ක් ගත වෙද්දී අපි අන්න අසීරුතාවයකට පත් වුණා. අපේ ආර්ථික සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා. පෙට්‍රල් ලීටර් 2-3ට මිනි මරා ගත්තා. ගෑස් ටැංකියට දබර කරගත්තා. දවසට පෑ 10-15 කලුවරේ හිටියා. සුපිරි වෙළඳශාලා ධර්මිට විකුණන්න පටන් ගත්තා. ව්‍යාපාර කඩා වැටුණා. සංචාරක කර්මාන්තයේ බිඳ වැටුණා. රස්සාවල් නැති වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ නැත්තටම නැති වුණා. හැමතැනම පෝලිම්. පොදු ප්‍රවාහන සේවා කඩා වැටුණා. පාසල් වැටුණා. විභාග පවත්වන්න බැරි වුණා. පෝර හිඟය නිසා ආහාර හර්බුදයක් ඇති වුණා. අපට ඉතුරු වෙලා තිබුණේ රටක් නෙවෙයි අපායක්. මේ අපායෙන් රට මුදවා ගැනීමේ අභියෝගය බාර ගන්න කිසිවෙකුත් කැමති වුණේ නැහැ. අන්දරේ ගලීස්වා වගේ විවිධ හේතු කියමින් ඔවුන් අභියෝගය හමුවේ කර ඇරියා. සමහරු කේන්දර බැලුවා. තවත් සමහරු ව්‍යවස්ථානුකූල ඉට කරන්න බැරි කොන්දේසි දැම්මා. ඔන්න ඔහොම පසුබිමක තමයි මම මේ රට බාරගත්තේ. ඒ වෙලාවේ මම බාරගත්තේ මරණාසන්න ලෙඩෙක්. අපායක් බවට පත් වුණු රටක්. පීලිපැන 4 ඝාතයේ ඇද වැටී තිබුණ ආර්ථිකයක්. අපි විවිධ බාධක හා දුෂ්කර මැද්දේ විධිමත් හා ක්‍රමවත් සැලැස්මක් යටතේ දිවා රෑ නොබලා වැඩ කරන්න පටන් ගත්තා. රට අපායේ මුදවා ගන්න වේර දැරුවා. රාජ්‍ය නිලධාරීන් වෙහෙස වෙමින් කැප වෙමින් රට ගොඩනැගීමේ වෑයමට උදව් කරා. අපේ මිත්‍ර රටවල් සියල්ල උපරිමයෙන්ම අප ගැන සොයා බැලුවා. සහන සැරසුවා. ඒ අවස්ථාවේදී මම ප්‍රසිද්ධියේම ඔබ සැමටම කියා සිටියේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඔස්සේ ආර්ථිකය යළි නගා සිටුවීමටත් ආර්ථික අපාදුකෙන් ජනතාව බේරා ගැනීමටත් මම කැප වී වෙහෙස වී කටයුතු කරන බවයි. මේ වෙහෙස වීමට කැපවීමට දායක වුණ මම විතරක් නෙමෙයි. මේ රටේ ජනතාව ඒ වෙනුවෙන් වෙහෙස වුණා. ඒ වෙනුවෙන් කැප වුණා. එසේ නොකර රට ආපසු අද දමන්ට වෙහෙසුණු පිරිසකුත් හිටියා. නමුත් ඒ අයගේ අපේක්ෂාවන් සුන් කරමින් රට කිසියම් ස්ථාවරත්වයකට පත් කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. පීලිපැන ඇද වැටී තිබුණු ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසර කාලය තුළ යළිත් පීල්ල මත තබන්ට දැන් අපට හැකි වී තිබෙනවා. අපේ සඳහා ආනයන සීමා කිරීම වැනි තාවකාලික පියවරක් ගත්තා. නමුත් එවැනි සීමා කිරීම දිගින් දිගටම පවත්වාගෙන යෑම ආර්ථිකයට හිතකර නැහැ. දැන් අපි දීර්ඝකාලීන තිරසර පියවර ගත යුතු කාලයයි. පීල්ල මත තැබූ ආර්ථිකය යළිත් පීලි මත දුවවන්ට හැකි වන්නේ එවිටයි. මරණයෙන් බේරාගත් ආර්ථිකය පූර්ණ වශයෙන් සුවපත් කිරීමට හැකිවන්නේ එවිටයි. ඒක ලිහිසි පහසු කාර්යයක් නෙවෙයි. නමුත් අපට එය කරන්න පුළුවන්. අප යන මේ මාර්ගය ඔස්සේ තව තවත් නව සංකල්ප වලින් පෝෂණය වෙමින් ඉදිරියට ගියොත් අපට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. සමජීවිකතා සංකල්පයෙන් පිටපැන දේශපාලන වාසියක් ලබාගත හැකි කරුණු පමණක් උලුප්පමින් විසඳුම් සෙවීම අසාර්ථක බව ඉතිහාසය ඔප්පු කර තියෙනවා. ඇයි ඉතින් අසාර්ථක බව දැන දැනම තව තවත් ඒ වැඩේම කරන්නේ? සුරංගනා කතා කිව්වට රටක් ඉදිරියට යන්නේ නැහැ. සීන මාලිගාවලින් පොරොන්දු වී රටක් දියුණු කරන්න බෑ. කාලයක් තිස්සේ එක් එක් දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු නිසා රට ආපස්සට ගියා. එහි අවසාන ප්‍රතිඵලය රට බංකොලොත් වීම බව ඇස් ඉදිරියේ සනාථ වුණා. ඒත් අවසාන අවාසනාවට රටේ සමහර කණ්ඩායම් මේ තත්ත්වය තවමත් අවබෝධ කරගෙන නැහැ. මම යලිත් ඔබෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන අරමුණ වෙනුවෙන් මිත්‍යාව පැතිරීම නවත්තමු. අපි අපිටම අවංක වෙමු. දේශපාලනට වඩා රට ගැන හිතමු. රට ඉහළට ඔසවා තබන්න එක්වෙමු. රට ශක්තිමත් වුණාට පසු දේශපාලන අරමුණ ගැන හිතමු. අවුරුද්දකට කලින් අපේ රටේ තත්ත්වයට වඩා දැන් තත්ත්වය යහපත්. මම මේ කියන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම යහපත් තත්ත්වයට පත් වෙලා කියලා නෙවෙයි. එදාට වඩා සංසදාත්මකව අද යහපත්. ඒ තත්ත්වය අප ලබාගත්තේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින්, කැපවීම් කරමින්, අමාරුකම් හමුවේ ජීවිත ගැට ගසා ගනිමින්, අප මේ යන දුෂ්කර මාවතේ අඩියෙන් අඩිය ඉදිරියට ගියොත් නොබෝ කාලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් අපට අනිවාර්යයෙන් නිර්මාණය කරන්න පුළුවන් යන පුළුවන්. අප යන මේ මාවත නිවැරදි බව පසුගිය වසර දෙස ආපසු හැරි බලද්දී 100%ක්ම සනාථ වෙනවා. පෙට්‍රල් ලීටරයකට මිනි මරාගත් රටක් අද පෝලිමකින් සීමාවකින් තොරව පෙට්‍රල් ලබා ගන්නවා. ගෑස් ටැංකියක් ලබා ගැනීමට සති ගණන් පාරේ රස්තියාදු රටක් අද එක දුරකථන ඇමතුකෙන් ගෙදරටම ගෑස් ටැංකිය ලබා ගන්නවා. දවසකට පැය 10ක් 12ක් විදුලිය නැතුව සිටි රටක් අද අඛණ්ඩව විදුලි බලය ලබා ගන්නවා. සුපිරි වෙළඳසැලේ සිට සිල්ලට කඩය දක්වා ධර්මීට අලුවේ කර රටක් අද වෙනස් වී තිබෙනවා. ඒ කියන්නේ අප යන මාවත නිවැරදි, අපේ සැලසුම් නිවැරදි, අපේ උපාය මාර්ග නිවැරදි. ඒ නිසා අමාරුවෙන් වුණත් අපි මේ ගමන ඉතිරි ටිකක් ඉදිරියට යමු. මේ ගමන් මඟ මෙතෙක් ඉදිරියට එද්දී යම් යම් අඩුපාඩුකම් සිද්ධ වුණා. ඒවා අප හඳුනාගෙන තියෙනවා. අප ඉතා නියතපානීව ඒ අඩුපාඩු සහ වැරදි නිවැරදි කරගන්නට ක්‍රියා කරනවා. පීලි පැනපු ආර්ථිකයේ අලිත් පීල්ල මත තැබූ පමණින් අපට සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ පමණින් අපට ලොකු සහනයක් පහසුවක් සැලසෙන්නේ නැහැ. අපේ දුෂ්කර සමය තවම ඉවරලා නැහැ. මුළු රටම විවිධ අන්දමින් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. උද්ධමනය වේගය තනි ඉලක්කයක් දක්වා අඩු කරලීමට අපිට හැකුණ නිසා අධි උද්ධමනකාරී විනාශයෙන් රට ගලවා ගැනීමට අපට පුළුවන් වුණා. නමුත් මේ දරුණු අර්බුදය නිසා ඉලගිය ජීවන වියදමට සරිලන පරිදි වැටුප්පා ආදායම් වැඩි කර ගැනීමට අපට තවමත් හැකි වී නැහැ. ඉන්ධන සහ විදුලි බිල තියුණු ලෙස ඉහළ යෑම සෑම පවුලකටම අනර්ථකාරී ලෙස බලපෑවා. බදු ඉහළ නැග්වීම නිසා තනි පුද්ගලයන් පමණක් නොව කුඩා ව්‍යාපාරද සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා තිගැස්සීමකට ලක් වී තියෙනවා. නිෂ්පාදන වියදම ඉහළ ගොස් තියෙනවා. රටේ ජනතාව විඳින මේ දුක් පීඩාව ගැන අප හොඳින්ම දන්නවා. ස්ථාවර සහ සංවර්ධිත ආර්ථිකයක් කරා යන ගමන සුන්දර නැහැ. දුෂ්කරයි, කටුකයි, අභියෝගාත්මකයි. බංකොලොත් රටක් යළි ප්‍රකෘතියට පත්කිරීම මහා දුෂ්කර ව්‍යායාමය. මේ දුෂ්කර කාලය ගෙවා ගතහොත් අපට සහනදායි සුන්දර සමාජයක් නිර්මාණය කරගන්නට පුළුවන් වෙනවා. එහෙම නැතුව බලය ලබා ගැනීමේ දේශපාලන අරමුණ මතින් ජනතාවට සහන ලබා දීමේ සිහින මාලිගා ඉදිකරන්නට ගියොත් අවසානයේ රට යළිත් බංකොලොත් වෙනවා. අප මෙතෙක් පැමිණි ගමන් මගේ සාර්ථකත්වයට හේතුවෙන් අප ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ 2022 මෙන් ආර්ථික අපායකට නොවැටි ඉදිරියට යන්න මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන පදනම දමා තිබෙනවා. 2013 වර්ෂයේ සිට විදුලි උත්පාදනය සඳහා රජය වැය කරන මුදලට සරිලන පරිදි විදුලි බිල සංශෝධනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කෙරුණේ නැහැ. මේ නිසා විදුලි බිල මණ්ඩලය බරපතල ලෙස පාඩු ලැබුවා. 2022 වනතෙක්ම මේ පාඩුව වීම සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් ලබා ගත්තා. ඒ වගේම හිතාගන්න බැරි තරමේ පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව පියවා ගත්තේද රාජ්‍ය බැංකු දෙකේ මුදල් වලින්. මේ තත්ත්වය කොයිතරම් බරපතල වුණාද කිව්වොත් මේ වන විට රාජ්‍ය බැංකු දෙකේම ශ්‍රේෂ්ඨපද දුර්වලයි. දුර්වල මට්ටමකට ඇද වැටී තියෙනවා. මේ බැංකු දෙක ශක්තිමත් කරලීම සඳහා මුදල් යෙදවීමට ආණ්ඩුවට සිදු වී තිබෙනවා. ඒ මුදල් ලබා ගන්නේ කොහෙන්ද? ඒ මුදල් ලබා ගන්න වෙන්නේ ජනතාවගෙන් අය කරන බදු මුදල් වලින්. පාඩු ලබන රජය ආයතනවල පාඩුව පියවන්න රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගත්තා. ඒ නිසා රාජ්‍ය බැංකු දුර්වල වන විට බැංකු කඩාවැටීම වැළැක්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දෙනවා. සමහර කණ්ඩායම් පඩි වැඩි කරන්න කියා උද්ඝෝෂණ කරනවා. මේ දවස්වල රජයේ සේවකයන්ට විතරක් නෙමෙයි මුළු රටම අමාරුයි. මේ දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්න අපි දවසින් දවස පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි. ඒ අසීරු ගමන වැඩ වර්ජන නිසා එක් පැත්තකින් ඉදිරි ගමන අඩාල වෙලා අනික් පැත්තෙන් රටේ බහුතර ජනතාව පීඩාවට පත් වෙනවා. පඩි වැඩි කිරීම ගැනත් මම වචනයක් සඳහන් කළ යුතුයි. පඩි වැඩි කිරීම හිතමතේ කරන්න බෑ. රජයේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රජයේ බදු ආදායම 35%ක් වැය වෙනවා. තවත් පැඩි වැඩි කරන්න නම් රජයේ ආදායම් වැඩි කර ගන්න ඕනේ. රජයේ ආදායම් වැඩි කරගන්නේ නැතුව ඕනෑනම් පඩි වැඩි කරන්න පුළුවන්. ඒ කොහොමද? එක්ක සල්ලි අච්චු ගහන්න ඕනේ, නැත්නම් පිට රටකින් ණය ගන්න ඕනේ. ඒක නැත්නම් අලුතෙන් බදු ගහන්න ඕනේ. ඒ පිළිවෙත සමජීවිකතා සංකල්පයට විරුද්ධයි. එවැනි පියවර වලින් වෙන්නේ රට නැවතත් අගාධයට ඇද වැටීමයි. විදුලි බල මණ්ඩලයේ විදුලි උත්පාදනය සඳහා විශාල මුදලක් වැය කරනවා. මේ නිසා මහ පරිමාණ අඩු වියදම් පුනර්ජනීය බල ශක්ති ප්‍රදාන විදුලි ජාලයට එක් කිරීමට අවශ්‍ය සියලුම නීතිමය බාධක අපි ඉවත් කළා. අකාර්යක්ෂම විදුලි බල මණ්ඩලයේ වෙනුවට කාර්යක්ෂම ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ නීති රීති දැන් සම්පාදනය වෙමින් පවතිනවා. විදුලි බල උත්පාදනය කාර්යක්ෂම ලෙස සිදු කළ හැකි ආයතනයකින් වෙනස්කම් සිදු කිරීමෙන් පසු ජනතාවගේ විදුලි බිල මීට වඩා සැහැල්ලු වෙනවා. සමහර දේශපාලන කණ්ඩායම් විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂම ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කරනවට විරුද්ධයි. ඔවුන් කියන්නේ කෙසේ හෝ විදුලි බිල පහත දමන ලෙසයි. එවැනි දෙයකින් සිද්ධ වෙන්නේ නැවතත් අප අර විෂම චක්‍රයේ ගොදුරක් බවට නැවත පත්වීමයි, සමජීවිකතා සංකල්පයට පිටුපෑමයි. රජයේ බදු ඉහළ දැමීම ගැනත් බරපතල විවේචන තියෙනවා. බදු ඉහළ දැමීමට අපට සිද්ධ වුණේ ඇයි? බදු ව්‍යයක් වෙනස් කිරීම සහ බදු ප්‍රතිසාර කරන අප කාලයක් තිස්සේ නොසලකා හැරියා. මේ නිසා රාජ්‍ය මූල්‍ය අංශ දුර්වල වුණා. එයාලි ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් අනිවාර්යෙන් බදු ක්‍රමයේ විවාත්මක වෙනසක් සිදු කළ යුතුයි. සැම මාසයකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක් වැය වෙනවා. අස්වැසුම ඖෂධ විශ්‍රාම වැටු පාදී මහජන සුභසාධනය වෙනුවෙන් මසකට රුපියල් බිලියන 30ක් වැය වෙනවා. ඒ සමග රුපියල් බිලියන 220ක් ණය පොලිය ගෙවීමට වැය වෙනවා. මේ කාරණාවලට පමණක් වැය වෙන මාසික රාජ්‍ය වියදම රුපියල් බිලියන 383යි. 2023 පළමු මාස 9 තුල අපේ මාසික බදු ආදායම රුපියල් බිලියන 215යි. රුපියල් බිලියන 168ක් හිඟයි. මේ හිඟය පියවන්න නම් තව තවත් ණය ගත යුතු වෙනවා. මෙතෙක් මේ හිඟ මුදල් පියවා ගත්තේ කොහොමද? විදේශ ණය ලබා ගන්නවා, ලංකා බැංකු වලින් අයිරා ලබා ගන්නවා. මේ ක්‍රම දෙකෙන් හිඟ මුදල් පියවා ගැනීමට බැරි වූ විට මුදල් අච්චු ගන්නවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් අපට විදේශ මුදල්ලා විදේශ ණය ලබාගත හැක්කේ ඉතා සීමා සහිතවයි. 2021 වසරේ රුපියල් බිලියන 900ක් බැංකු අයිරා ලබාගෙන තිබුණා. දැන් බැංකු අයිරා ලබා ගැනීමට රුපියල් බිලියන 70ක් දක්වා පහත මට්ටකට ගෙනවිත් තියෙනවා. පහත මට්ටමකට ගෙනවිත් තිබෙනවා. නව මහා බැංකු පන්නතනුව මුදල් අච්චු ගන්නට බෑ. මේ නිසා රාජ්‍ය ආදායම් දළ දේශීය නිෂ්පාදනයේ 10% සිට 15% දක්වා ඉහළ නංවා ගත්තේ නැත්නම් අපි නැවතත් ආර්ථික අපායකට ඇද වැටෙනවා. බදු අඩු කිරීම කළොත් වෙනත් ආකාරයකින් තවත් පිරවීමක් කළ යුතුයි. සමහර කණ්ඩායම් ප්‍රකාශ කරනවාක් මෙන් සරල සුන්දර පොරොන්දු වලින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ අවුරුද්ද අපි ඉලක්ක කරගන්න ලද රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3415. මේ දක්වා උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 2410යි. මේ සම්පූර්ණ ගාන අපිට උපයා ගන්නට බෑ. ඒ කියන්නේ අප ඉලක්කගත ආදායම උපදවා ගන්නට අසමත් වෙලා. මේ කරුණත් අප දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුයි. ඉලක්කගත රාජ්‍ය ආදායමට උපයා ගැනීමට වෙහෙස විය යුතුයි. අලුතෙන් බදු ලිපි ගොනුවක් ලියාපදිංචි කරන ලෙස වැඩි ආදායම් ඇති අයගෙන් අප අවස්ථා කීපයකම ඉල්ලා සිටියා. නමුත් බහුතරයක් එසේ කළේ නැහැ. එයට මූලික හේතුව බදු ගොනුවක් විවෘත කිරීමෙන් පසු නැති කරදවලට මූණ දෙන්නට සිදු ඇතැයි කියන විශ්වාසය. ඒක ඇත්තක්. බදු අය කිරීමේ සම්බන්ධයෙන් අනවශ්‍ය සංකීර්ණතා තියෙනවා. සමහර නිලධාරීන්ගේ අනවශ්‍ය බලපෑම් වලට යටත් වෙන්න සිදු වෙන අවස්ථා තියෙනවා. බදු ගෙවීම හිසරදයක් වෙන තරමට සමහර ගෙවීම් ක්‍රම සංකීර්ණයි. අපි බදු ක්‍රමයේ ඇති මෙවැනි බරපතල අඩුපාඩු ගණනාවක් අප හඳුනාගෙන තියෙනවා. වර්තමානයේ සමස්ත ඍජු බදු බර සමාජයේ සීමිත කොටසක් කීපයක් මත පැටවී තියෙනවා. ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදයන් කාලයක් තිස්සේ පවතින දුර්වලතා සහ නොසලකා හැරීම නිසා බදු පැහැර හැරීම සිදු වෙනවා. මෙම අඩුපාඩු සකස් කර ගැනීමේ යෝජනා ගණනාවක් මේ අයවැට අප ඇතුළත් කර තියෙනවා. මෙම යෝජනා එක්රායකින් ක්‍රියාත්මක කළ හැකි නැහැ. ඒවා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුයි. එම යෝජනා ඔස්සේ රාජ්‍ය ආදායම් වැඩි කරගත් විට අපට අදට වඩා බදු සහන ලබා දීමේ අවකාශය උදා වෙනවා. රාජ්‍ය වියදම් අඩු කර ගැනීමෙන් ජනතාවගේ බදු බර අඩු කරන්නට පුළුවන් බව සමහරු පවතන. නමුත් රාජ්‍ය වියදම් වලින් වැඩි ප්‍රතිශතයක් එනම් 35% වැය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම. දැනට රාජ්‍යාංශයේ ශ්‍රම බලකාය මිලියන 1.3යි. සංඛ්‍යා වැඩි වුණත් අපට ඔවුන්ට රැකියාව වලින් ඉවත් කිරීමට බෑ. එසේ කළොත් දැවැන්ත සමාජ අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මෙම ගැටළු වලට ඉතා පරිස්සමින් සහ සංවේදීව අපි මුහුණ දිය යුතුයි. හැබැයි අපි රජයේ නාස්තිකාර වියදම් අවම කළ යුතුයි. රජයේ ආයතන වල මොනතරම් මුදල් නාස්තියක් සිදු වෙනවද? මොනතරම් කාල නාස්තියක් සිදු වෙනවද? මේවත් අපි වළක්වා ගත යුතුයි. රජයේ ආයතනක වැඩ කරන්න ගියාම සාමාන්‍ය පුරවැසියෙකුගේ කාලය, ශ්‍රමය සහ මුදල් මොනතරම් අපතේ යනවද? මෙන්න මේ අඩුපාඩු සහ වැරදි අපි හදාගත යුතුයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් නිසා රටේ ජනතාව පීඩා විඳිනවා. ඒවැය පාඩුව සම්පූර්ණයෙන්ම දරන ජනතාව. ඒවා ජාතික සම්පත් කියා තවදුරටත් ඒවැය බර ජනතාව පිට පටවන දේශපාලන කණ්ඩායම් කරන්නේ රට ආපස්සට ඇදීම. ඒ වගේම දූෂණය හා වංචාව රට පුරා පිළිකාවක්සේ පැතිරලා රටේ ධනය හොරකම් කිරීම වැළැක්වීමෙන් පනත් අප දැන් ඉදිරිපත් කර තියෙනවා. රටේ ධනය සම්පත් සොරකම් කළ බවට විවිධ අයට විවිධ චෝදනා තියෙනවා. හැබැයි රටේ ධනය සම්පත් හොරකම් කළ අය ගැන වගේම රටේ අනාගතය හොරකම් කළ අය ගැනත් අප සිතා බැලිය යුතු වෙනවා. සමහර දේශපාලන කණ්ඩායම් සාර්ථක ව්‍යාපාර ජනසතු කර මේ රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු තිරිකුණාමලයේ තෙල් ටැංකි වැනි නිරපදාර නාස්ති වන තැන් වෙනත් රටකට බදු දීමට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ඇඟලුම් කර්මාන්තයට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. වරාය දියුණු කරනට විරුද්ධ වී අනාගතය හොරකම් කළා. මේ ලයිස්තුව තව දිගයි. මතක තියාගන්න, ඒ අයත් කරන්නේ හොරකමක්. ඒ නිසා රටේ අනාගත දියුණුව හොරකම් කරන්න එපා කියලා මං හැම එක්කෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. හැම සංවාදයෙන් ව්‍යාකෘතියම විරුද්ධ වෙන දේශපාලන කණ්ඩායම තිරිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ සංවර්ධනකට ඉඩ දුන්නේ නැහැ. ඒ තෙල් ටැංකි දිරාපත්වන්නේ ඉඩ ඇරියා වගේ ඔවුන්ට අවශ්‍ය නුවර එළියේ තැපැල් කාර්යාලයක් කඩා වැටෙන තත්ත්වයට පත් කරන්න. නුවර එළියේ තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිද්ධියක් නෙවෙයි. නුවර එළියේ සංවර්ධන සැලැස්මේ කොටසක්. අනාගතයේ නුවර එළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ බලාපොරොත්තු අපිට තියෙනවා. තවත් දැවැන්ත භූආකෘති ගණනාවක් නුවර එළියේ ක්‍රියාත්මක වෙනවා. මේ සියලු දේ කරන්නේ නුවර එළියේ පරිසරයත් ඒ ඓතිහාසික ගොඩනැගිලි ආරක්ෂා කර ගැනීම සඳහායි. ගාලු කොටුවේ තිබූ පැරණි තැපැල් කාර්ය ගොඩනැගිල්ලටත් මේ අය සිද්ධ කළේ මේ දේමයි. දැන් ඒ ගොඩනැගිල්ල කඩා වැටිලා. නිසි අවස්ථාවේ ගොඩනැගිල්ල සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කළා නම් ඒ ඓතිහාසික ගොඩනැගිල්ල අපට තියෙනවා. විදේශ විනිමයක් ලැබෙනවා. මෑතකදී මුහුණු පොතේ සුසන්ත ආර්යරත්න නැමැති ආර්ථික විශ්ලේෂකයා ලියු සටහනක් මෙහිදී උපුටා දක්වන්න කැමතියි. රාජ්‍ය සම්පත් රැකගන්න තියෙන්නේ ෆෝමියුලා එක රාජ්‍ය සම්පත් වලට අත නොතිබුණු කියා පෙරපාලි අනේක නෙමෙයි. ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න එක. එතකොට ඒවා කාටවත් බරක් වෙන්නේ නැහැ. අපි මෙතෙක් කල් ක්‍රියා කළේ රාජ්‍ය සම්පත් රැක ගැනීම කියන සටන් පාඨයට මුවා වෙලා එයින් ප්‍රයෝජනය නොගැනීම. ඒවා රට දරන්න බැරි තනම් බරක් බවට පත් කිරීම. හිතා බලන්න, මෙතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුණු දේශපාලන හා ආර්ථික සංකල්ප අසාර්ථකයි. කරුණාකර ඒ බව තේරුම් ගන්න. ඔබේ අසල්වැසියාටත් ඒ බව තේරුම් කර දෙන්න. අප අලුත් දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත්තේ නැත්නම් මෙතනින් එහාට ගමනක් නැහැ. රටේ මෙතෙක් පැවති දේශපාලන ක්‍රමයන් ආර්ථික ක්‍රමයන් සම්පූර්ණයෙන්ම කනපිට හැරවිය යුතුයි. මම පසුගිය අයවැය ලේඛනයේදීත් ඒ බව පෙන්වා දුන්නා. සුගතපාල සිල්වා මාරසදත් නාට්‍ය කියන පරිදි කොට්ටෝරයක් මෙන් කනපිට හරවා අලුත් ඇහැකින් බැලිය යුතුයි. අතීතයේ සිට අපේ රටේ මුල් බැස තිබුණු සමාජ සම්මුතිය වූයේ රජයේ සියුලුදේ සිදු කළ යුතුයයි යන්න. ඒ නිසා තමයි පුද්ගලික ව්‍යාපාර අඩපණ කරමින් ඒ ව්‍යාපාර පවරා ගනිමින් සියලු ව්‍යවසායකින් කාර්යයන්ට රජයේ මැදිහත් උනේ. හැබැයි ඒ සමාජ සම්මුතිය අසාර්ථක යල්පැනපු ගිය එකක් බව දැන් තහවුරු වෙලා තියෙනවා. අතීත අධ්‍යක්ෂීන් ගෝලීය ප්‍රවණතා අනාගත අභියෝගයන් සියල්ල සලකා බලා අපටම අනන්‍ය ආර්ථික හා දේශපාලන ක්‍රමයක් අප නිර්මාණය කරගත යුතුයි. නව සමාජ සම්මුතියක් සකසා ගත යුතුයි. මේ නව ක්‍රමයේ පදනම දාමින් අපි පසුගිය වසර තුළ අනුගමනය කළ නිවැරදි පිළිවෙත් සහ ක්‍රමවේදයන් නිසා ආර්ථික සුවපත් වීම පවතිනවා. දැන් හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. 30%ක් දක්වා ඉහළ නැගී තිබුණු පොලි අනුපාතය දැන් 15%ක් පමණ දක්වා පහත වැටී තිබෙනවා. විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා. පෝර හිඟයක් නැහැ. 2021 වර්ෂයේ අපේ ප්‍රාථමික අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 5.7%. 2020 මුල් භාගයේදී ප්‍රාථමික අයවැය අතිරික්කයක් ඇතිකර ගැනීමට අප සමත් වුණා. ගැඹුරු ආර්ථික අවපාතයේ මැද මේ වසරේ මුල් මාස 6 තුල බදු ආදායම් 50%කින් ඉහළ නැග්වා ගන්න අපට පුළුවන් වුණා. 2022 සැප්තැම්බර් මාසයේ 70%ක් දක්වා ඉහළ නැංවී තිබූ උද්ධමනය පසුගිය ඔක්තෝබර් වෙද්දී 1.5% දක්වා අඩු වුණා. බින්දුවට වැටී තිබුණේ විදේශ විනිමය සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළ ගියා. විදේශීය රටවල් වල විශ්වාසය යලි තහවුරු වුණා. හැබැයි යන්න තියෙන දුර තව බොහොමය. පසුගිය වසර තුළ වර්ධනාත්මක ප්‍රගතියක් අපට ලබා ගැනීමට හැකි වූයේ මේ රටේ බහුතර ජනතාව රට ගැන වූ අවංක චේතනාවෙන් යුතුව සිදු කළ කැපවීම කිරීම නිසයි. විවිධ දුෂ්කරතා හමුවේ ඔවුන් පළ කළ ධෛර්යය නිසයි. මෙම දුෂ්කරතා සමනය කරන්නට අවශ්‍ය පසුබිම රාජ්‍ය ක්‍රමානුකූල ලබා දෙනවා. අපේ ආර්ථික ප්‍රකෘතිමත් වෙද්දී අපේ ආර්ථිකය ස්ථාවර වෙද්දී වඩාත් වැඩි පහසුකම් ජනතාවට සපයන්ට අප කැප වෙනවා. නැවතත් 2022 වසරේ අපේ රට ඇද වැටුණු අපායට වැටෙන්න අපට බෑ. සමහර කණ්ඩායම් දිවා රෑ නොබලා උත්සාහ කරන්නේ නැවතත් රටේ තත්ත්වයට ඇද දමා ඔවුන්ගේ දේශපාලන අරමුණ ඉටුකර ගැනීමට. හැබැයි අපට දේශපාලන අරමුණක් නෑ. අපට ඇති එකම අරමුණ රට ඉහළට ඔසවා තැබීම පමණයි. මේ අයවැය මැතිවරණ නායකයා කියා සමහරු හඳුන්වනවා. එහෙම හඳුන්වන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තුවේත් පවත්වන නිසා. මැතිවරණ නායකකින් කරන්නේ ඡන්දය දිනා ගැනීමේ අරමුණ ඇතුව කෙලවරක් නැති සහන සහ වැඩිවීම ලබා දීම. නිදහසින් පසු අවුරුදු 75ක් කාලය තුල බොහෝ අවස්ථාවල සිද්ධ වුණේ ඒකයි. හැබැයි මේ අයවැය වෙනස්. මේ අයව රටේ අනාගතය නිර්මාණය කරන අයවැය. වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයක් පදනම් දමන අයවැයක්. සවිමත් අනාගතයක් අනාගතයක පෙරවදනය. මැතිවන ජයග්‍රහණයට වඩා මට වදගත් වන්නේ රටේ ජයග්‍රහණයයි. මේ අයවැය රටේ ජයග්‍රහණය වෙනුවෙන් සකස් කළ අයවැයක්. බෞද්ධ ආර්ථික දර්ශනය අනුව සකස් කළ අයවැයක්. සමජීවිකතා සංකල්පය පදනම් කරගෙන රටත් රටේ අනාගතයටත් ජය සැලසෙන යෝජනා ගණනාවක් මේ අයවැය ලේඛනයට ඇතුල් කර තිබෙනවා. මම දැන් 2024 අයවැය යෝජනා මෙරු ගරු සභාවට ඉදිරිපත් කරන්න. රාජ්‍ය සේවක වැටුප්. රාජ්‍ය සේවකයන්ට 2015 වසරෙන් පසු වැටුප් වැඩිවීමක් ලැබී නැහැ. මේ නිසා රාජ්‍ය අයවැය සමබරතාවය නොබිඳු අයුරින් රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමට මා යෝජනා කරනවා. රාජ්‍ය සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් පමණ වෙනවා. ඔවුන්ගේ පෞල්වල සමස්ත සමාජික සංඛ්‍යාව මිලියන 5කටත් වැඩි. මේ රාජ්‍ය සේවකයන්ට දැනට හිමිවන්නේ රුපියල් 7,800ක ජීවන වියදම දීමනාවක්. අපි 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව 17,800ක් දක්වා රුපියල් 10,000කින් වැඩි කරනවා. මහා භාණ්ඩාගාර වසරේ ආදායම් ලැබෙන පටන් ගන්නේ පෙබ්‍රවාරි මාස වන විටයි. ඒ නිසා මේ දීමනා වැඩිවීම මාසික වැටුපට එකතු කරන්න අපට සිදුවන්නේ අප්‍රේල් මාසයේ සිටයි. ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස 6ක් තුල ලබා දීමට අපි පියවර ගන්නවා. විශ්‍රාම වැටුප් රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000ක් ඔවුන්ට දැනට ලැබෙන රුපියල් 3,525ක මාසික ජීවන වියදම දීමනාවක්. අපි රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා රුපියල් 2,500කින් වැඩි කරනවා. මේ වැඩිවීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වෙනවා. 2024 වසරේදී රුපියල් බිලියන 380ක් විශ්‍රාම වැටුප් වෙනුවෙන් අයවැය කරනවා. බෙන්දමු සහ අනද්දරු විශ්‍රාම වැටුප බෙන්දමු සහ අනද්දරු විශ්‍රාම වැටුප් සේවකයන් සිය මූලික වැටුපෙන් 6.7%ක් දායකත්වයෙන් ලබා දෙනු ලබන දායකත්වයේ විශ්‍රාම වැටුමක්. වැන්දඹු සහ අනද්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජයේ වසර රුපියල් බිලියන 65ක් පමණ වැය කරනවා. සේවකයන්ගෙන් වැන්දඹු සහ අනද්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සඳහා වන වාර්ෂික දායකත්වය රුපියල් බිලියන 38ක් වෙනවා. එම නිසා රාජ්‍ය සේවකයන්ගෙන් අය කරන ලබන මුදල් වැන්දඹු සහ අනද්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. 2024 අප්‍රේල් මාසයේ සිට සියලුම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම ගැළපීම මගින් වසරකට රුපියල් බිලියන 9ක් එකතු කර ගැනීමට හැකි වෙනවා. එමෙන්ම වැන්දඹු සහ අනද්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ අඛණ්ඩතාවය මගින් තහවුරු කරගන්නට පුළුවන් වෙනවා. ආහාර නවාතැන් දීමන පොලිස් සේවයේ නියුතු නිලධාරීන් දුරබැහැර රාජකාරී කටයුතු සඳහා යන්නේ අවස්ථාවන්නේද ඔවුන්ට ලබා දෙන ගමන් දීමනාව වර්තමානයට ගැලපෙන්නේ නැහැ. එබැවින් දැනට ක්‍රියාත්මක එම දීමනා වෙනුවට පොලිස් නිලධාරීන් කණ්ඩායම් 3 සඳහා සුදුසු ගැලපීම් සහිත ආහාර හා නවාතැන් දීමනාව ගෙවීමට අප ක්‍රියා කරනවා. රටේ පැවති දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් රාජ්‍ය වියදම් සැලකිලිමත්ව කළමනාකාරයේ කිරීමට ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කළා. එම ක්‍රියාවලිය තුළින් රාජ්‍ය සේවකයන් විසින් මුහුණ දෙන අනපේක්ෂිත හා සූදානම් නොවූ දුෂ්කරතාවයන් වලදී ඔවුන්ට ලබා දෙන ආපදා ණය හිමිකම යම් සීමා කිරීම වලට යටත් කෙරුණා. 2024 ජනවාරි මාස 1 දින සිට සියලු රජයේ සේවකයන්ට ආපදා ණය පහසුකම් පෙර පරිදිම ලබා දීමට යෝජනා කරනවා. අස්වැසුම් ප්‍රතිලාභ ලබා දීමට අප ආරම්භ කළේ ලෝක බැංකුවද ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතුවයි. අපිට මුදල් තිබුණේ නැහැ. ඒ මුදලින් අපි මේ වැඩ කටයුතු කරා. නමුත් දැන් අපි ඒක බාරගෙන තියෙනවා. ඉදිරි වසරේ අප ජනතාවට ප්‍රතිලාභ සලස්සන්නේ අපේම මුදලින්. මේ වැඩසටහන සඳහා පෙර වසරවල අපි වැය කළේ රුපියල් බිලියන 60ක් මුදලක් ඒ සමෘද්ධි වලට. දැන් මේ රුපියල් බිලියන 183ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා පෙර වසරේ වැය කළ මුදල් මෙන් 3 ගුණයක් 2024 වසරේදී අස්වැසුම වැඩසටහන සඳහා වියදම් කිරීමට අප අපේක්ෂා කරනවා. මේ නිසා ප්‍රතිලාභී පවුල් මිලියන 2කට සහන සැලසෙනවා. දැනට පඩි වැඩි කරන්නේ මිලියන 1.3ක. අපි ඒ වගේම විශ්‍රාම වැටුප් දෙන්නේ 107කට. එතන මිලියන 2යි. මෙතන මිලියන 2යි. ඒ කියන්නේ මිලියන 4ක් දැනට මේකෙන් වාසි ලබනවා. අස්වැසුම වැඩසටහන පදනම් වන්නේ සාධාරණ තෝරා ගැනීම නිර්ණායක මතයි. නව වැඩසටහන් වෙත මාරු වීමේදී ඇති වී තිබෙන ක්‍රියාවන් කිරීමේ ප්‍රමාදයක් නිවැරදි කරමින් පවතිනවා. අසාධාරණයක් සිදු වූ පවුල්වලට සාධාරණ ඉටු කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි. ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපෑත් වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නවා. සමුද්‍ර නිලධාරීන්ගේ අත්දැකීම් සහ දැනුම අප අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැනීම සඳහා උපයෝගී කර ගන්නවා. ආබාධිත පුද්ගලයන් හා වකවඩු රෝගීන් 130,000කට පමණ රුපියල් 5000ක මාසික දීමනාව ගෙවුන ලබනවා. මෙම දීමනාව රුපියල් 7500ක් දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. ඊට 150ක් වැඩිවීමක්. වැඩිහිටි පුරවැසියන් වෙත දැනට ලබා දෙන රුපියල් 2000ක මාසික දීමනාවද රුපියල් 3000ක් දක්වා වැඩි කරනවා. මේ මගින් පුද්ගලයන් 530,000කට වඩා ප්‍රතිලාභ සැලසෙනවා. පොරොත්තු ලේඛනයේ සිටි සහ දැනටමත් මූල්‍ය සහාය ලබා ගන්නා ප්‍රතිලාභීන් 2024 වසරේ සිට ප්‍රතිලාභීගේ ලේකඩට ඇතුල් කර ගන්නවා. මේ සඳහා රුපියල් බිලියන 138ක් වෙන් කරනවා. සමහර පවුල් හදිසි ආපදාවන්ට ගොදුරු විය හැකිය. පවුලේ ආදායම උපයන්නා මිය යා හැකිය. අනතුරට ලක් විය හැකිය. රැකියා අහිමිය වී හැකිය. ඒ වගේම අවස්ථාන්වල මුළු පවුලම අසරණ වෙනවා. මෙන්ම මේ වගේ පවුල්වලට වර්තමාන ක්‍රමය අනුව අස්වැසුම ලබා ගන්නට සැහැණ කාලයක් ලබා සිටින්ට සිදු වෙනවා. නමුත් අප ඉදිරියේදී මාස 6කට වසරක් අස්වැසුම ප්‍රතිලාභින් සමාලෝචනයට ලක් කරනවා. අපේ අලුත් පවුල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභී ලයිස්තුවට එක්කර ගැනීමේ අවකාශය මේ මගින් උදා වෙනවා. අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන් වකවඩු රෝගීන් හා වැඩිහිටියන් සඳහා වන දීමනා සඳහා වෙන්කරන මුදල ලබන වාර්ෂිකයේදී රුපියල් බිලියන 205 දක්වා වැඩි වෙනවා. 180 එකතු කරාම 205යි. ගර්භණී මව් වෙත රුපියල් 4500ක මාසික දීමනාවක් ලබා දීමේ ක්‍රමවේදයේ අඩුපාඩු හා දුර්වලතා රැසක් අප හඳුනාගෙන තිබෙනවා. එම අඩුපාඩු සකසා මේ වැඩසටහන වඩා ක්‍රමවත් කරන්නට රුපියල් බිලියන 10ක් දැනටමත් වෙන්කර තිබෙනවා. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යසාය ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යසායෙන් දැවැන්ත අර්බුදයකට ලක් වුණා. මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වුණේ මෙන්ම ව්‍යසායන්ගේ 20%ක් පමණ තාවකාලිකව ස්ථිරව වසා දමා ඇතිවයි. එනෙම දැනට ක්‍රියාවන ව්‍යවසායන්ගේ කාර්ය සාධක පරිමාවේ 15%ක්ද එම සමීක්ෂණයෙන් අනාවරණය වුණා. නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන තව තවත් වේගවත් කිරීමට අපට අවශ්‍යයි. ඒ නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින්ට තව තවත් ශක්තිය ධෛර්යය හා පහසුකම් ලබා දිය යුතු. මේ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහයද ඇතුව රුපියල් බිලියන 30ක් පමණ සහනදායි නැහැ පහසුවක් අප හඳුන්වා දෙනවා. මෙම වැඩසටහන සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා විශාල අනුබලයක් ලබා දෙන ක්‍රියාමාර්ග ගණනාවක් පළමුණ අධීරයයි. සහන ණය පහසුකම් වලට අමතරව එයට සහභාගි වෙන ආයතන සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනවා. කාර්මික ශේෂ්ත්‍රයේ විශාල සමාගම් වල අගය දාමයන් සමග සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සම්බන්ධ කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා. මේ සඳහා වන ප්‍රතිපාදන අයවැය 2024 සඳහා වෙන්කර ඇත. ඒ අනුව සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා වෙන්වන මුදල බිලියන 50ක්. මේ නිසා රුපියල් බිලියන 250ක් පමණ වටිනා මුල්‍ය ප්‍රොෆෙසරියක් නිර්මාණය වෙනවා. You can leverage to 250 billion. උරුමය වැඩසටහන. ১৯৯৭ ලංකා මුඩුබිම ආඥා පනස සම්මත වුණා. ඒ යටතේ රටපුරා ගැමි ඉඩම් අක්කර දවස් දහස් ගණනකින් බ්‍රිතාන්‍ය රජය අත්පත් කරගත්තා. ඉන්පසු 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනස යටතේ ගොවියන්ට බලපත්‍රකම ඉඩම් කොටස් ලබා දුන්නා. හැබැයි අවුරුදු 100කට ආසන්න කාලයක් ගෙවි ගියත් මේ ගොවිවීම වල අයිතිය ඒවා හිමි ගොවි ජනතාවට යවි පවරා දීමක් සිදු වුණේ නැහැ. හුණු වටේ කතාව නාට්‍ය කියවෙන පරිදි ගොවි ධන මනා වූ ලැබිය යුතු වූ සේම ගම්බීම්. අපේ ගම්බීම් යළිත් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට පවරා දෙනවා. බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අයිමු ගොවි ජනතාව යළිත් ඒ ගොවිම් වල සම්පූර්ණ පුද්ගලික අයිතිය අපි ලබා දෙනවා. මේ කාර්යය 2024 වසරේ ආරම්භ කොට තවත් වසර කීපයක් ඇතුළත සම්පූර්ණ නියෝකිනුට අපගේ අපේක්ෂාවයි. පවුල් ලක්ෂ 20කට මිය මගින් ඉඩකඩම් මා ගොයිබීම් අයිතිය ලැබෙනවා. මේ වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වෙන් කරනවා. We will go under the Crown Land Ordinance, State Land Ordinance and give free grants the way it was also given to other big enterprises. So all will get it. මම විශේෂයෙන්ම රාජ්‍ය සේනරත්න මන්ත්‍රීතුමාට ස්තුති කරන්න ඕනේ මේක පළමුවෙන් 2003 ක්‍රියාත්මක කිරීම ගැන. අපේ ගායන්ත ඇමතිතුමත් ඉන්නවා. ඒ සම්පූර්ණ සහයෝගය ඒ නිසා මෙතෙන්ට ලැබෙයි කියලා මේ ආයතනයට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇයි ඒක ප්‍රතික්ෂේප කරනවද දැන්? මෙතුමා කරපු එක ආරම්භ කරපු එක. ඒ යෝජනාව ඉන්නේ අපි එතුමා එක කරේ. 2003 UMP ආණ්ඩුව යටතේ. දැන් මිනිස්සුට මේ ඉඩම් දෙන එකයි. ඉඩම් සංවර්ධන පනතේ පර්මිට් අනුව ඉඩම් ඇත්ත වශයෙන්ම සින්නකර ඔප්පු කරන එක විරුද්ධද? විරුද්ධ මරික්ක මන්ත්‍රීතුමා hina වුණානේ. නාගරික නිවාස හිමිකම් විවිධ නාගරික වැඩසටහන් නැති ඉදිකරන ලද නිවාස අඩු ආදායම් ලාභී පවුල්වලට කුලී පදන මත ලබා දී තිබෙනවා. රුපියල් 3000ක් පමණ මාසික කුලියක් ඒ පවුල් වෙතින් ලබා ගන්නවා. මේ පවුල් වලින් කුලී අය කර ගැනීම මම සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඒ විතරක් නෙමෙයි මේ නිවාසවල පූර්ණ අයිතිය ඒ පවුල් වලට ලබා දීමට ක්‍රියා කරනවා. මම මේ අපේ ප්‍රසන්න ඇමතිතුමාට ස්තුතිවන්ත වුණ 2024 වර්ෂයේදී පවුල් 50,000කට ආසන්න සංඛ්‍යාවක් නිවාසවල අයිතිය ලබා දෙනවා. කොළඹ නිවාස ඒකට සහයෝගය දෙන්න. ඔබතුමා කොළඹින්, මෙතුමා කොළඹින් ඒකට සහයෝගය දෙන්න. ඔය 50,000 අපි දීලා දාමු දැන්. ඉදම්මා නිවාස අයිතිය ජනතාවට ලබා දීමේ වැඩපිළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කොට අවසන් වන විට මේ රටේ ජනතාවගෙන් 70%ක් පමණ දෙන ඉදම්මා නිවාසවල කුරුමකරුවන් බවට පත්වෙනවා. වතුකරේ නිවාස, වතුකරේ ජීවත් වන්නේ ඉදම් හිමි ජනතාවක් නෙමෙයි. ඒ නිසා ඔවුන්ට නිවාස තනා දීම සඳහා ඉදම් අයිතිය හිමිකර දීමට අප පියවර ගන්නවා. මෙහි ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙන. We are giving full title. බිම්සවිය 1998 වර්ෂයේ ආරම්භ කරන ලද බිම්සවිය වැඩසටහන යටතේ මිලියන 12ක් පමණ වූ ඉඩම් කට්ට 4න් මේ වන විට ඉඩම් කට්ටි මිලියනයක් පමණ ආවරණය කර තියෙනවා. මේ වැඩසටහන කඩිනමින් නිම කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීම පිණිස රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කරනවා. විමධ්‍යගත අයවැය රටේ පැවති දුෂ්කර තත්ත්වය විමධ්‍යගත අයවැය වැඩසටහන් සඳහා අතීතයේ ප්‍රමාණවත් අරමුදලක් නොමැති වීම හේතුවෙන් ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නොහැකි වුණා. මෙම වැඩසටහන් තාවකාලික අත්වීම නිසා ග්‍රාමීය වශයෙන් සංවර්ධන කටයුතු වලට දායක වීමට මහජන නියෝජනයට හැකි වුණේ නැහැ. අප යලිත් විමධ්‍යගත අයවැය වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 11,250ක මුදලක් දිස්ත්‍රික්ක සම්බන්ධ කමිටු හරහා ලබා දෙනවා. ජාතික ක්‍රමසම්පාදක දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ ක්‍රමවත් හා විධිමත් පිළිවෙතක් ඔස්සේ මේ ක්‍රියාවට නංවනවා. කාටද නැත්තේ? කාටද නැද්ද කිව්වේ? ඔය ආපහු දේශපාලනට යනවනේ. මිනිස්සුට එපා වුණේ මේකනේ. දිස්ත්‍රික්ක සංවර්ධන කොමිටියට දෙන්න. මිනිස්සු පාර්ට බැක්ස් මේකට විරුද්ධව. කඳුකර දශකය. විවිධ හේතු නිසා සම්පත් බෙදී යාමේ විෂමතාවයන් හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන් වර්ධනය සාපේක්ෂව අඩුයි. මෙම විෂමතාවයන් පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන්ද දක්වන ලැබෙනවා. කඳුකර ප්‍රදේශවල ග්‍රාමීය සංවර්ධනයට ප්‍රමුඛතාවය දීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන තියෙනවා. සබරගමුව මධ්‍යම පළාත්වල මෙන්ම බදුල්ල, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කඳුකර ප්‍රදේශවලට අයත් සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 89 ඇතුළු දසවසරක බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් 2024 වසරේ ආරම්භ කරනවා. මේ සඳහා 2024 වසරට රුපියල් බිලියන 10ක් වෙන් කරනවා. කොංගුණ ගම්මාන, කොංගුණ වතු ඒ සඳහා දියුණුවට අපි මේ මුදල් යොදවනවා. සංවර්ධන ව්‍යාප්ති යෝජනා අනුමත කිරීම. අප සංවර්ධන ව්‍යාප්ති අනුමත කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දී තිබෙනවා. නව ව්‍යාකෘති සමාලෝචනය සඳහා රාජ්‍ය කමිටුවක් ස්ථාපනය කර තිබෙනවා. එම කමිටුවේ නිර්දේශ අනුව මුදල් ඇමතිවරයා ව්‍යාකෘති සඳහා අනුමැතිය ලබා දෙනවා. මේ ක්‍රමවේදයෙන් බැහැරව සිදු කරන ව්‍යාපෘති සඳහා රජයේ මුදල් වෙන් කරන්නේ නැහැ. ආර්ථික වර්ධනයේ කෙරේ ඉහළ දායකත්වයක් ලබා ගැනීමට හැකිවන අවුරින් රජයේ ප්‍රාග්ධන වියදම් යෙදීමට මේ මගින් හැකි වෙනවා. රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසර භාවය සඳහා මෙය ඉතා වැදගත්. ආර්ථික අර්බුදය නිසා ව්‍යාකෘති ගණනාවක් වැඩකටයුතු තාවකාලික නවතා දැම්ම. මෙම ව්‍යාකෘති යළි ආරම්භ කර හිම කිරීමට සහ මා විසින් ආයවැය කතාවදී ඉදිරිපත් කර ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට තවදුරට බිලියන 55ක් අතිරේක ප්‍රතිපාදන යොදවනවා. මේ මුදල් අප ලබා ගන්නේ ජාතික ආයවැය දෙපාර්තමේන්තුවේ ව්‍යය ශීර්ෂය වෙතින්. රුපියල් බිලියන 55ක් ප්‍රාග්ධන වියදම් ශීර්ෂය වෙත මාරු කිරීම මගින් එවිට ඉදිරි වසරේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් අප යොදවන සම්පූර්ණ ප්‍රාග්ධනයේ රුපියල් බිලියන විශේෂයෙන්ම බිලියන ට්‍රිලියන 1260යි. ඒ කියන්නේ ට්‍රිලියන 1යි බිලියන 260යි. අපේ දළ දේශීය නිෂ්පාදනයේ 4%. අපි ඒ වගේම මේ නිවාස, තට්ටු නිවාස හා ඉඩම් අයිතිය ලබා දීමෙන් මම හිතන්නේ තව රුපියල් ට්‍රිලියනයක් විතර ආර්ථිකයට ගේනවා. ආර්ථිකයේ වටිනාකම ඒක ආර්ථිකයට ඇතුල් වෙනවා. ඒ වගේම විදේශ ණය හා ආධාරමත් සිදු කරන ව්‍යාකෘති ගණනාවක්ද අතරමඟ නැවතී තිබෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යගත කිරීමේ කාර්යයන් සාර්ථක වූ පසේ ව්‍යාකෘති නැවත ඇරඹීමේ අවස්ථාව අපට හිමි වෙනවා. සංවර්ධන ව්‍යාප්ති වලින් අපේක්ෂිත අරමුණු නිසා නිසිකලට ඉටු කිරීමට ව්‍යාකෘති කළමනාකාර කමිටි අපොහසත් වී ඇති බව පෙනී යනවා. එබැවින් සෑම අමාත්‍යංශකම 2024 වසරේ සිට ඒ සඳහා විශේෂ ඒකයක් පිහිටුවීමත් ව්‍යාපෘති වලට අදාළ කාර්යයන් ස්ථිර කාර්ය මණ්ඩලයේ රාජකාරී ලයිස්තුව තුළට අන්තර්ගත කිරීමටත් රාජ්‍ය සේවය තුළින් අදාළ අත්‍යවශ්‍ය විශේෂඥ පිරිස් සපයාගත නොහැකි අවස්ථාවල පමණක් අවශ්‍ය මානව සම්පත් කොන්ත්‍රාක්කෝ පැවරුම් පදනමින් ප්‍රසම්පාදන කිරීමටත් මම යෝජනා කරනවා. ග්‍රාමීය මාර්ග. පසුගිය වසර කීපයේ සිටම ග්‍රාමීය මාර්ග නිසිලෙස නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීමේ අසුරිතාවය නැති වුණා. මේ අබලංගු ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. ස්වාභාවික විපත් පසුගිය මාස කීපය තුළ අපට අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුණා. ගම් වතුර සහ න්‍යායයන් හේතුවෙන් මේ රට මාර්ග පද්ධතියටත් පාලම් ගණනාවටත් හානි සිදු වුණා. මේ ස්වාභාවික විපත් හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 2000ක් බිලියන 2ක් වෙන් කර තිබෙනවා. රටේ හැම පළාතකම පානීය ජලය පිළිබඳ ගැටලු තියෙනවා. විමධිගත ආරමුදල් වැදවීමදී හා විදේශ ණය ආධාර ලබා ගැනීමේදී අප පානීය ජල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය මේ අවුරුද්දේ ලබා දෙනවා. අධ්‍යාපනයේ රටේ අනාගතය ශස්ත්‍රීක කරගන්න පුළුවන් වන්නේ යුගයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමේ. අපේ රටේ පැවතෙන්නේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයක්. කටපාඩම් කරන්නත් කරනන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක්. මේ ක්‍රමයටදී නිර්මාණශීලීන් බිහිවන්නේ නැහැ. ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ පූර්ණ වශයෙන් ජනතාවට ලැබෙන්නේත් නැහැ. ඒ නිසා අපි පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. මේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා අප විද්වතුන් 25 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කළා. එම යෝජනා මගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල කමිටුවක් මග පෙන්වීම මගින් වඩාත් ඔපවත් කරා. මෙම ප්‍රතිපත්ති රාමුව දැන් අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණ ඔස්සේ පිහිටවන ප්‍රධාන ආයතන කීපයක් පිළිබඳ අද මා මේ සභාවට දැනුම් දෙන්නට කැමැති. අධ්‍යාපන පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිස මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සවිස්තර තොරතුරු අධ්‍යාපන ඇමතිතුමා විසින් ඉදිරි සති දෙක තුළ මේ සභාවට ගෙනහැර දක්වාවි. මෑතකදී අජනා රණගල මුහුණු පොතේ ලියා තිබූ මේ සටන මගේ අවධානයට ලක් වුණා. දේශීය විශ්වවිද්‍යාලයකට යෑමේ අභිප්‍රායෙන් දේශීය විෂය ධාරාවෙන් උසස් පෙළ කිරීමට තෝරා ගැනීම වෙනුවෙන් මගේ දරුවා දින සති මාස මතු නොවන අවුරුදු වලින් වන්දි ගෙවමින් සිටි. ජාත්‍යන්තර විෂය ධාරාව හැදෑරු ඔහුගේ මිතුරෝ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙති. මේ තමයි සභා තත්ත්වය. ඒ නිසා අපි උසස් පෙළ සමත්වන හැම දරුවෙකුන විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොපමා ලබා ගැනීම මේ අවස්ථාව පුදා කරගන්නවා. විශ්වවිද්‍යාල විද්‍යා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීම. වර්තමානයේදී තාක්ෂණ ක්ෂේත්‍රයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ වෙනුවෙන් අපි ප්‍රවාහන ප්‍රවණතාවන් ද සැලකිල්ලට ගනිමින් අප නව විශ්වවිද්‍යාල හතරක් පිහිටවීමට පියවර ගන්නවා. සීතාවක විද්‍යා තාක්ෂණ විශ්වවිද්‍යාලය මෙයට ලලිත් අතුලත් මොදි පස්සාත් උපාධි ආයතනයට අතුලත් කරනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කලමනාකාර තාක්ෂණ විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය, එමෙන්ම පහත සඳහන් දැනට ක්‍රියාත්මක පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත්කිරීම මම නීති රීති සම්මත කළ යුතු බැවින් මම යෝජනා කරනවා. NSBM, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන, SLIIT, හොරයිසන් කැම්පස්, රොයල් ඉන්ස්ටිටියුට්, 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලබා දී තිබෙනවා. ඉදිරියේදී පළාත් සභාව මගින්ද විශ්වවිද්‍යාල ආරම්භ කර ඇතයි අප බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ රටේ තියෙන විශ්වවිද්‍යාල ගාන ඊළඟ අවුරුදු දෙක තුනේදී දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි කරන්නයි අපි බලාපොරොත්තු. දේශීය ශිෂ්‍යයන් පමණක් නෙමෙයි විදේශ ශිෂ්‍යයන් ලබා ගන්න. ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා කැපවුණ අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට ඇමතිතුමා යෝජනා කර තියෙනවා. දැනට ක්‍රියාත්මක විද්‍යාපීඨ අවුරුදු 4ක පාඨමාලාවක් නිම කළ පසු අදාළ ප්‍රමිතීන්ට අනුගත වෙමින් අධ්‍යාපනවේදී උපාධිය නව විශ්වවිද්‍යාලයේ මගින් පිරිනැමෙනවා. පියවරෙන් පියවර මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර 2024 සඳහා මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා. නව තාක්ෂණික විශ්වවිද්‍යාලය ඉන්දියාවේ චෙනයි නගරයේ පිහිටි IIT විශ්වවිද්‍යාලයේ මග පෙන්වීම යටතේ මහනුවර යටතේ නව තාක්ෂණ විශ්ව ආයතනයක් ආරම්භ කරන කැම්පස් අද චෙනයි IIT මේ සඳහා IIT මේ සඳහා ඉන්දියාව අපට පූර්ණ සහාය ලබා දෙනවා. ඒකට ස්තුතිවන්ත වෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැලපෙන පරිදි වැඩි දියුණු කරලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේ ආරම්භ කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, අපේ පැරණිම විශ්වවිද්‍යාලය. 2042 වර්ෂයේ දෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය සත සංවර්ධිත ඉලක්ක කරගන්මින් සිදු කරන මේ වැඩපිළිවෙළේ ආරම්භක සංවර්ධන කටයුතුෙන් ලබන වර්ෂය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. ශ්‍රීජාවදමුඩ විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාංශයේ ජාතික අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා ආයතනයේ ලෙස උසස් කරනවා. ඒ සඳහා අවශ්‍ය වන විද්‍යාගාර හා අනෙකුත් පහසුකම් දියුණු කිරීමේ වැඩ සැලසුමට ඉදිරි වර්ෂයේ වෙනුවෙන් රුපියල් මිලියන 40ක් වෙන් කරනවා. ඉන්පසු අපේ අවධානය යොමු වෙන්නේ කොළඹ, කැලණිය හා මොරටු විශ්වවිද්‍යාල වෙතයි. ඒ සඳහා විධිමත් සැලසුම් සකස් කොට ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති රීති මාලාවක් සම්මත කර ගැනීමෙන් පසු අප ලෝකයේ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයකට උසස් අධ්‍යාපන ආයතනයට ලංකාවේ විශ්වවිද්‍යාල පීඨ වීමට අවසර දෙනවා. උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම වගේම විදේශ දරුවන් මගින් විදේශ විනිමය උපයා ගැනීමටත් මේ මගින් අවකාශ උදා වෙනවා. මෙම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ට ණය පහසුකම් ලබා දෙනවා. දැනට ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍යන යෝජනා ක්‍රමයට අමතර වාණිජ බැංකු හරහා සහනදායි ශිෂ්‍යන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා. රැකියාවක් ලබා ගැනීමෙන් පසු ඒ ණය ආපසු ගෙවන්නට අවකාශ සැලසෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ තෘතිය හා වෘත්ති අධ්‍යාපන කොමිසම සභාව ඒකාබද්ධ කොට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරනවා. උසස් අධ්‍යාපන පුළුල්ලා ශක්තිමත් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම මෙන්ම නියාමන බලතල එම කොමිසමෙන් ලබා දෙනවා. වත්මන් අභියෝගයන්ට අවශ්‍යතා ගැළපෙන පරිදි ජාතික නිපුණා කොමිෂන් සභාවක් පිහිටවනවා. ඒ අටතේ වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනික හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ආදී ආයතන ඒකාබද්ධ කරනවා. දැනට මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්ති අධ්‍යාපන ආයතන පළාත් සභා 9 වෙත පැවරීමට මං යෝජනා කරනවා. නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ දියුණු කිරීමට හා නවීකරණය සඳහා පළාත් අධ්‍යාපන මණ්ඩල පිහිටවනවා. ඉදිරියේදී වෘත්ති අධ්‍යාපන කටයුතු නියාමනය කිරීම සඳහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මඟ පෙන්වීම පමණක් සපයන අතර අධ්‍යාපන පුහුණු කාර්යයන් සහ සේවා සියල්ල ක්‍රියාත්මක කරන්නේ පළාත් සභා මගින්. තාක්ෂණික වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ සඳහා දැනටමත් ආසියානු සංවර්ධන බැංකු සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මෙම ආයතන සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතරව ඉදිරි වාසියේදී රුපියල් මිලියන 450ක් වෙන් කර තියෙනවා. තොරතුරු තාක්ෂණ පුහුණු, තොරතුරු තාක්ෂණ සම්බන්ධයෙන් පුද්ගලික ආයතන එක්වී රැකියා අපේක්ෂා උපාධ්‍යායන්ට පුහුණු වැඩසටහන්. මේ උපාධ්‍යායන්ට අවම මාස 6ක් කාලයක් තුළ පුහුණුවක් සහ සේවා පළපුරුදක් ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කරනවා. ඉදිකිරීම, සාත්තු සේවා, සංචාරක වැනි අනිකුත් නිපුණතා හිඟියක් පවතින ක්ෂේත්‍රය සඳහාත් මෙවැනි පුහුණු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන සුදුසුකම් නොලබන තරුණ ප්‍රජාවට දේශීය විදේශීය රැකියා ලබා ගැනීමට අවකාශ සැලසිය යුතුයි. ඒ වගේම රජයේ සේවා පුද්ගලික අංශයන් රැකියා කරන වැඩිහන් හිටියන් නව දැනුම ලබා ගැනීමට අවශ්‍ය පසුබිඳ සකස් කළ යුතුයි. මේ අරමුණු ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා හා සේවාවන් සැපීමට අවශ්‍ය තාක්ෂණික හා භෞතික නවීකරණ කටයුතු උදෙසා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. සැමටම ඉංග්‍රීසි. ශ්‍රී ලංකාව ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍යයි. 2034 වෙනිට ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය සෑමට ලබා දීම මේ අරමුණ. දස වසරක් පුරා ක්‍රියාත්මක වෙන මේ වැඩසටහන් ඇරඹීන රුපියල් මිලියන 500ක් වෙන් කර තියෙන දැනටම ඇමතිතුමා ඒ වැඩ කටයුතු ගැන ක්‍රියා කරනවා. 2016 වාසියේ හඳුන්වා දෙන ලද දැනට ක්‍රියාත්මක නොවන සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය නැවතත් හඳුන්වා දීමට යෝජනා කරනවා. ඒ අනුව සියලු පාසල් සිසුන්ට හට මෙම රක්ෂණ ආවරණ ලබා ගැනීමට හිමිකම් ලැබෙනවා. ඒකට සහයෝගය දෙනවා අපි ආණ්ඩුව හැටියට කරේ. කැමති මරික් අමාත්‍යතුමා නම් මේකට කැමති. සෞඛ්‍ය සේවාවෙන්නේ ගුණාත්මක භාවය රැක ගැනීම උදෙසා අපි කැප වෙනවා. අඩුපාඩු දුර්වලතා අර්බුද හඳුනාගෙන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා පියවර ගැනීමට අපි ක්‍රියා කරනවා. ඖෂධ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, ඖෂධ ප්‍රසම්පාදන කිරීම සම්බන්ධයෙන් සුවිශේෂ මාර්ගෝපදේශ නිකුත් කිරීම හා ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටීම කෙරෙහි අපේ අවධානය යොමු වී තිබෙනවා. මේ පියවර අප ගන්නේ රජයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුවයි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පරීක්ෂණ ලෝකයේ සෙසු රටවල් මට්ටමට ගැනීම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පරීක්ෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට මා බලාපොරොත්තුයි. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ යටිදල පහසුකම්, රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුල් අදීරය සඳහා රුපියල් මිලියන 75ක් වෙන්වර ඊට පස්සේ අනාගතයේ මීට වඩා වෙන් කරන්න යනවා. ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයේ පහසුකම් වැඩි දියුණු කිරීමට තුන් වසර සැලැස්මක් යටතේ ලබන වාසේ රුපියල් මිලියන 25ක් වෙන් කරනවා. බදුල්ලට හෘද පෙනහළු පුනජීවන ඒකකයක්. මේ ඔක්කොම ගන්නේ බදු වෙල්දස් විශ්වවිද්‍යාලයට. ඌව පළාතේ කිසිදු රෝහලක හෘද පෙනහළු පුනජීවනයේ පහසුකම් නැහැ. අප මේ අඩුපාඩුව සම්පූර්ණ කරනවා. බදුල්ල ශික්ෂණ රෝහලේ පුනජීවන ඒකයක් ස්ථාපිත කිරීම සඳහා ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කරනවා. වෛද්‍ය නිලධාරීන් සඳහා උසස් වීම විශේෂඥ වෛද්‍යවරුන් හා ශ්‍රේණි වෛද්‍යවරුන් දෙපාර්ශ්වයටම සැලසෙන පරිදි උසස් වීමේ ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය සංශෝධනය කිරීම කඩිනම් කරනවා. පස්තාත් උපාධි අවස්ථා වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2023 ආයවැය මගින් වෛද්‍යවරුන් සඳහා පස්තාත් උපාධි අවස්ථා පුළුල් කිරීමේ යෝජනා අප ඉදිරිපත් කළා. දැනට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලයන්ට අමතරව ලබන වසරේ සිට කැලණිය ශ්‍රී යුජාද්දනපුර රජරට විශ්වවිද්‍යාලද එම වැඩපිළිවෙලට ඇතුළත් කරනවා. පාරම්පරික වෙදකම අප දේශීය වෛද්‍යවේදයේ ශක්තිමත් කරන්නට ප්‍රචලිත කරනද ක්‍රියාමාර්ග ගන්නවා. ශ්‍රී ලාංකේය සුවතාවය පාරම්පරික වෙද වට්ටෝරු වලින් තැනූ දේශීය ඖෂධ ආහාර අතිරේක ඖෂධීය විලවුන් හා සාක්ෂාර අමුද්‍රව්‍ය වලට ජාත්‍යන්තර ඉල්ලුමක් තිබෙනවා. මේ අවස්ථාව හරියාකාරව පාවිච්චි කළොත් තව තවත් ජාත්‍යන්තර වෙළඳපොළ පුළුල් කර ගැනීම අපට හැකියාවක් ලැබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ හා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධීක්ෂණය යටතේ එවැනි ආයෝජනයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට අප ක්‍රියා කරනවා. සංචාරකයන් වෙත දේශීය ආයුර්වේද සත්කාර ලබා දීම සඳහා ශ්‍රී ලාංකේය සුවතාවය යන සංකල්පය අනුව සංචාරක හෝටල් නිවාඩු නිකේතන තුළ සත්කාර මධ්‍යස්ථාන පිහිටවීමට සැලසුම් දියත් කරනවා. මේ සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. නව කෘෂි ආධීවර කර්මාන්ත නවීකරණය. නව ආර්ථික යටතේ කෘෂිකාර්මයේ තරඟකාරී මට්ටමකට ඔසවා තැබිය යුතුයි. අග වැඩි කෘෂි නිෂ්පාදනය බිහි කළ යුතුයි. අපනයන ඉලක්ක කරගමින් කෘෂිකාර්මයේ නවීකරණය කළ යුතුයි. කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය කුඩා වතු හිමි කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව මුලාරම්භයක් සහ භෝග විවිධාංගකරණය සඳහා මේ අයවැය මගින් මුදල් වෙන්කර තිබෙනවා. එසේම ධීවර කර්මාන්තය නගා සිටීම සඳහාත් පෝෂණය කිරීම සඳහාත් නවීන තාක්ෂණ අනුව ධීවර කර්මාන්තයද යොදා ගැනීම ගැනත් අප විශේෂ වැඩසැලසුම් දියත් කරනවා. කෘෂියා ධීවරාංශ දියුණු කිරීමට සහාය වීම සඳහා පළාත් කෘෂියා ධීවර නවීකරණ මණ්ඩල පීටෝන් ලබනවා. කිවිලි ගොවි ජනසේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍ර ස්ථාන ලෙස වැඩි දියුණු කරන මේ සඳහා රජයේ පෞද්ගලිකාංශය ගොවීන් කෘෂි විද්‍යාඥයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් 2024 මහා කන්නේ ක්‍රියාත්මක කරනවා. මේ කාර්යයන් සඳහන් රුපියල් මිලියන 2500 බිලියන 2.5ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙහි අරමුණ වී නිෂ්පාදන හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීමයි. මේ මගින් වියල කලාපයේ VS1 ඉහළ ඵලදායි තත්වයකට පත් කරගනිද්දී වගා නොකරන කුඹුරු වෙනත් ප්‍රයෝජනත් කටයුතු සඳහා උපයෝගී කැරීමේ අවස්ථාව අපට උදා වෙනවා. මේක සීමා කරන්නේ වෙත් කලාපයට පමණ. තෙත් කලාපයේ ප්‍රදේශයේ මඩ ඉඩම්වල වී වගාවේ ඵලදායිතාව ඉතා අඩු මට්ටමක පවතිනවා. එම ඉඩම්වල වී වගාවෙන් බැහැර වෙනත් භෝගයක් වගා කිරීමටද නීතියෙම ඉඩ කඩන්නේ. කිසිදු වගාවක් නොකරන මුඩු බිමල් ලෙස පැවැත්වෙන එවැනි ඉඩම්වල වෙනත් වගාවක් සිදු කිරීම පිණිස පවතින නීතිමය බාධාවන් ඉවත් කළ යුතුයයි මා යෝජනා කරනවා. ඊට අමතරව මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රාජ්‍ය වැවිලි සංස්ථාවේ මහවැලි හේසා බී කලාප ඉඩම්පතින කොමිෂන් ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම් වලින් අක්කර 1,03,000,000 වෙන් කරනවා. ධීවරාංශයේ ඵලදායිතාව ඉහළ නැගීම ධීවර ජීවනපාය ආදායම් වැඩි දියුණු කිරීමේ වඩාත් තිරසාර මාර්ගය. මේ සඳහා රාජ්‍ය ධීවර වරායන් කළමනාකාරත්වයේදී පෞද්ගලිකාංශයේ සමග සහයෝගයෙන් කටයුතු කිරීම ආරම්භ කරනවා. නාස්ති අවකිරීම සහ ඵලදායිත්ව ප්‍රශස්ත කිරීම සඳහා අවශ්‍ය වන ගබඩා ඇතුළු යටිතල පහසුකම් මේ ඔස්සේ සංවර්ධනය කර ගැනීමට පුළුවන්. රටේ සමස්ත මත්ස්‍ය ආයවැයෙන් 35%ක් පමණ ලැබෙන්නේ උතුරු මුහුදු ප්‍රදේශයෙන්. ඒ කාර්යයට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරලීමට රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් 29%ක් ලැබෙන්නේ මිරිදිය, ධීවර හා ජලජීවි වගාංශ මගින්. ශ්‍රී ලංකාවේ ස්ථිර තාවකාලික ජලාශ 12,000ක් පමණ තියෙනවා. මුළු ජලාශ ප්‍රමාණය හෙක්ටයාර 260,000ක් පමණ වෙනවා. මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා. මේ වැඩසටහනේ තිරසාර බව ඉදිරියේදී පවත්වාගෙන යාම සඳහා ප්‍රජා සහභාගිත්වය තුළින් සක්‍රීය අරමුදලක් පිහිටීම මගින් ධීවර ප්‍රජාව දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට තවදුරටත් යෝජනා කරනවා. කුඩා වැව් රටේ වාරි මාර්ග හා කෘෂිකර්මාන්තයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දේශගුණික විපාර්ශ්ව බලපෑම් සමග මෙය වඩාත් වැදගත් වෙනවා. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම ඒ ප්‍රදේශයන්හි ගොවි කමිටු වෙත පැවරීම යුතු බයි මම යෝජනා කරනවා. ඊට අවශ්‍ය බලය සහය අපි ගොවි කොමිටු වෙත ලබා දෙනවා. එවිට පුද්ගලික අංශය සමග එක්ව කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුන්ට පුළුවන්. මේ ක්‍රියාමාර්ග ඔස්සේ ගොවි නිෂ්පාදනය ඉහළ නැග්වීම අපේ අරමුණයි.